අමාත්‍ය අංශ නිවේදන මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු සේහන් සේමසිංහ මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේ විපක්ෂ නායකතුමා විසින් 27-2 විමසීමක් කළ තිබ්බා. ඒ සඳහා පිළිතුරු ලබා දීම අද දිනේ අපි සිදු කරනවා. 2022 වර්ෂයේ මාර්තු මාස මැදවන විටදී රජය විසින් විස්තීර්ණ ණය පහසුකමක් සඳහා සිදු කරන ලද ඉල්ලීමට අනුව ජාත්‍යන්තර මුල් ආරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ ණය ඒවන විට තිරසාර නොවන බව ජාත්‍යන්තර මුල් ආරමුදල විසින් තක්සේරු කර තිබූ බැවින් ජාත්‍යන්තර මුල් ආරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ව කොන්දේසියක් ලෙස ණය ප්‍රතිහූගතකරණය කළ යුතු විය. ඒ අතරතුරු ආර්ථික ස්ථායීතාවයේ නැවත ගොඩනැගීම සඳහා රජය විසින් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලදී. 2022 වර්ෂයේ සැප්තැම්බර් මාස පළවෙනි දින රජය ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට ලැබුණු අතර එම එකඟතාවයට අනුව ප්‍රතිපත්ති ගැළපුම් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව එකඟතාවයට අනුව රජය විසින් පූර්ව ක්‍රියාමාර්ග 9 සම්පූර්ණ කර ඇත. පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම සහ නිල ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලැබීම මෙන්ම හිඟ ණය පිළිබඳව නොසලකා ශ්‍රී ලංකාවට අරමුදලේ මූල්‍ය ණය ලබා දීමට අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ එකඟතාවයේ ලැබීම සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණවලට සහාය ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය පහසුකමක් යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සඳහා 2023 වසරේ මාර්තු මාස 20 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබින. මෙම අනුමැතිය ලැබීමෙන් පසුව ඇමරිකානු ඩොලර් මිලියන 330ක පළමු වාරිකය නිකුත් කරන ලදී. මෙම වැඩසටහන සාර්වාර්ථික ස්ථායීතාවයේ ප්‍රතිස්ථාපනය කිරීමටද රාජ්‍ය ණය තිරසරභාවය තහවුරු කිරීමටද හැකිවන අයුරින් සැලසුම් කර ඇත. එය ප්‍රධාන සංරචක 7ක් මත පදනම් වේ. ඒ අනුව ව්‍යවහාත්මක මිනුම් දඬු 18ක්ද, ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක 40ක්ද, වෙනත් ක්‍රියාමාර්ග 26ක්ද ඇතුළුව 2024 වර්ෂයේ අවසාන විට සම්පූර්ණ කළ යුතු සමස්ත ක්‍රියාකාරකම් සහ ඉලක්ක 93කි. එයින් 2023 අගෝස්තු මාස අවසාන වන විට එකඟ වූ ව්‍යවහාත්මක මිනුම් දඬු 10ම සම්පූර්ණ කරන ලද අතර ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක 20ෙන් 16ක් සම්පූර්ණ කරන ලදී. එමෙන්ම වෙනත් ක්‍රියාමාර්ග 12ම සම්පූර්ණ කරන ලදී. ඒ අනුව 2023 අගෝස්තු මාසයේ වන විට එකඟ වූ ක්‍රියාකාරකම් 51ෙන් 47ක් සම්පූර්ණ කරන ලදී. මෙම අවශ්‍යතාවය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නැංවීම සඳහා ඉතා සංකීර්ණම මෙන්ම අසීරු ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට රජයට සිදුවිය. ඇතැම් ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව හරහා විවිධ අනපනත් සම්මත කර ගැනීමට පවා සිදු වූ අතර විවිධ අසීරුතා මධ්‍යයේ වුවද මේ දක්වා ඉටු කිරීමට සැලසුම් කර තිබූ ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට රජයට හැකි විය. එහිදී ඇතැම් ඉලක්ක සැලසුම් කරන ලද කාලරාමුවෙන් සුළු වශයෙන් ඔබ්බට ගියද මේ දක්වා සාර්ථකත්වයක් සහිතව සම්පූර්ණ කර ඇත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාලරාමුවෙන් ඔබ්බට ගියා කියන කාරණේදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා කරා. ඒකට හේතුව වුණේ විශේෂයෙන්ම ඔබ දන්නවා මහා බැංකු පනත හඳුන්වා දීම, ඊළඟට දේශීය ආදායම් පනතට අරගෙන ආපු සංශෝධන සහ අනෙකුත් නෛතික ක්‍රියාමාර්ග සඳහා පාර්ලිමේන්තුව අනුමැතිය අවශ්‍ය අවස්ථාවලදී දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන පාර්ශව කිහිපයක් අධිකරණයට ගියා ඒ සම්බන්ධව. එතකොට අපිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව මත තමයි ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකිව තිබුණේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව කතානායකතුමාට ලබා දීලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකන් අපිට ඒ අනපනත් ක්‍රියාත්මක කර ගැනීමට හැකියුනේ නැහැ. අපි ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කළා. ඇත්තටම මේ උසාවියට ගිය පාර්ශවගරු නියෝජ්‍ය කතානායකතුමනි උසාවියට ගියේ දේශපාලනික අරමුණක් එක්ක. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වෙන පරිදි හැකිතාක් ප්‍රමාද කරන්න පුළුවන් ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීම තමයි ඔවුන් සිදු කරේ. ඒකේ පරමාර්ථය වුණේ ආර්ථිකය නැවත ස්ථාවර වීම හැකිතාක් ප්‍රමාද කරලා රජය සහ ජනතාව අපහසුතාවයට පත් කරන. නමුත් ඒ අභියෝගවලට අපි සාර්ථකව මුහුණ දුන්න කියන එකත් අපි විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න ඕන. මෙම ඉලක්ක අත්පත් අත්පත් කරගත් කාලරාමුව සහ ඉදිරියේදී ඉටු කිරීමට නියමිත ඉලක්ක පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර තවදුරටත් කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන අතර එම සාකච්ඡා අවසානයේදී දෙපාර්ශවයේම එකගතා සහිතව මෙතෙක් ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමට හැකියාව තියෙනවා. අපිට තාම කියන්න බෑගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද්ද අපි ගන්න ක්‍රියාමාර්ග කියන කාරණේ තාම සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. ඒ සාකච්ඡා අවසාන වුණාම අපි අර මුලින් මූලික එකගතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා වගේම ඒ කාර්ය මණ්ඩල එකගතාවත් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. 2023 වසරේ සැප්තැම්බර් 14 සිට 27 දිනවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රජය අතර විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන පිළිබඳ පළවෙනි සමාලෝචනයේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද ප්‍රකාශයට පත් කර ඇති පරිදි ඉදිරියේදී කාර්ය මණ්ඩල එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර තවදුරටත් සාධනීය සාකච්ඡාවන් මේ වන විට සිදුවෙමින් පවතින අතර දෙවැනි වාරිකයේ හිමිවන දිනය එසේ එකඟතාවයක් ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කර හැක. රජය විසින් 2022 වසරේ ජූනි මාසයේ සිට ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් බදු ප්‍රසංස්කරණ ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. එම ප්‍රසංස්කරණ ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන්ම හේතු කරගෙන 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ආදායම් උත්පාදනයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 2024 වර්ෂයේ පළමු මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 1,278.8ට සාපේක්ෂව 2023 වර්ෂයේ පළමු මාස 8 තුළ රාජ්‍ය ආදායම 143.5කින් එනම් රුපියල් බිලියන 1,826.6 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. එසේ වුවද 2023 වසරේ රාජ්‍ය ආදායම ඇස්තමේන්තුවෙන් මෙතෙක් ළඟා කරගෙන ඇති ආදායම සලකා බලන විට වසර අවසාන වන විට ළඟා කරගත හැකි වනුයේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් 185ක් පමණක් වනු ඇත. එබැවින් මෙම ආදායම හිඟය පියවා ගැනීම සඳහා බදු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙන්ම බදු පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත යුතුය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාවයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීමටද මේවන විට කටයුතු කරමින් පවතී. එමෙන්ම ශ්‍රී ලංකා රේගුවේ සහ සුරාපද දෙපාර්තමේන්තුවේ බදු පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා පියවර ගනිමින් පවතී. මේ සඳහා උද්දමනය තනි ඉලක්කමක අගයට ළඟාවීම, විනිමය අනුපාත අධිප්‍රමාණය වීම, දළදේශීය නිෂ්පාදනයේ ඇස්තමේන්තුකර ප්‍රමාණයට වඩා අඩුවීම වැනි තාක්ෂණික කරුණු මෙන්ම ආනයන මත පදනම් වූ බදුවලින් ලැබෙන ආදායම අඩුවීම, බදු අනුකූලතාවයේ අඩුවීම මෙන්ම බදු පරිපාලනයේ පවතින අනිකුත් දුර්වලතාද හේතු වී ඇත. එබැවින් විශේෂයෙන්ම බදු පරිපාලනයේ ශක්තිමත් කිරීම තුළින් ආදායම ඉහළ නංවා ගැනීමට රජය තවදුරටත් අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසේ 2022 අවුරුද්ද සැප්තැම්බර් මාසේ වෙද්දී අපේ රටේ උද්ධමනය තිබ්බ 70%ක මට්ටමට. අද වෙනකොට උද්ධමනය 101.3ක් මට්ටමකට පහළ බැහැලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආහාර උද්ධමනය තිබ්බ 95%ක මට්ටමක. අද වෙනකොට හරියටම අවුරුද්දකට පස්සේ සැප්තැම්බර් මාසේ වෙද්දී ඍණ 5ක දක්වා ආහාර උද්ධමනයේ අඩුවීමක් සිදු වෙලා තියෙනවා. එතකොට මේ උද්ධමනයට ඇතිවන බලපෑම, උද්ධමනයේ පහළ යාමට ඇතිවන බලපෑමත් මේ ආදායම් පල්ලෙහ මට්ටමක පවතිනීමට එක හේතුවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඒක එකම කාරණේ නෙවෙයි. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ රටේ පැවති විදේශ විනිමය හිඟතාවය නිසා සහ අත්‍යවශ්‍ය සේවාවන් ජනතාවට සැපීමට අවශ්‍ය හින්දා මේ රටට සිදු කරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කරා, සමහර දේවල් තහනම් කර ලක් කිරීමක් සිදු කරා. ඒ අනුව විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයන්ට උන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලපෑමක් ඇති වුණා. එතකොට ආර්ථික ක්‍රියාකාරකම් වලටත් බලපෑමක් ඇති වුණා ඒ හරහා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළදී විශේෂයෙන්ම මේ පුද්ගලික වාහනවලට අදාළ HSK 304කට අදාළ වන සීමා කිරීම් හැර අනික් සීමා කිරීම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී වාහන, ඒ කියන්නේ පෞද්ගලික පරිබෝධනය සඳහා තියෙන මේ වාහනවලට අදාළ HSK 304ට හැර අනික් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා. ඒ තුළ ඒ අනිකුත් භාණ්ඩ සඳහා HSK 299කුත් ඒවගේම විශේෂයෙන්ම HSK 67ක් අදාළ වෙනවා කොමර්ෂල් වෙහිකල් සඳහා. ඒකෙදී මුලදී ගත්ත ක්‍රියාමාර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කරා. ඉතින් මේ කාරණාත් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුනි, මේ සාධනීය තත්ත්වය තියෙනවා. අපි බැලුවොත් රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම 84%ක් විතර වුණා. හැබැයි අද මේ වෙනකොට 112% ප්‍රමාණයකින් අධි ප්‍රමාණය වෙලා තියෙනවා. ඊළඟට මේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතාම ධනාත්මකතාවයක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක බැංකුව රොයිටර්ස් වාර්තා කරන ඊයේ දිනේ වෙද්දි අපේ රටේ ලබන අවුරුද්දේ මේ ආර්ථිකය වර්ධනය වීම 1.7% කියලා පුරෝගතනය කරනවා. මුලදී යාලා කිව්වේ 1%කින් වර්ධනය වෙයි කියලා. එතකොට අපි විශ්වාස කරනවා ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වෙන්න පුළුවන්. මොකද ආර්ථික ක්‍රියාකාරකම් මේ විවෘත ආර්ථිකයකට අවශ්‍ය පහසුකම් සැපයුවට පස්සේ ආර්ථික ක්‍රියාකාරකම් මීට වඩා සක්‍රීයව සිදුවේවි. ඊළඟට කෘෂිකර්මාන්තය පැත්තෙන් ඒ කෘෂිකාර්මික අංශය ශක්තිමත් වීම සිදුවේවි. ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් වීම සිදුවේවි. ඊළඟට ගරු කථානායකතුමනි, රජයේ බදු ආදායම ශක්තිමත් කිරීම සඳහා බදු නිදහස් කිරීම ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතින අතර සංස්ථාපිත ආදායම් බද්ද සහ එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ලබා දී තිබූ යම් යම් බදු නිදහස් කිරීම ඉවත් කිරීමට මේ වන විටම කටයුතු කර ඇත. එමෙන්ම දැනට ලබා දී ඇති බදු සහන විවිධ අනපනත් වල පවතින ප්‍රතිපාදනයන් අනුව ලබා දෙනු ඇති අතර බදු කපා හැරීම සඳහා දැනට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර පැහැර හැර ඇති බදු අයකර ගැනීම සඳහා කටයුතු කර ගනිමින් පවතී. එමෙන්ම ඩිජිටල්කරණය තුළින් බදු පරිපාලනය ශක්තිමත් කිරීම මගින් බදු ගෙවීම පැහැර හැරීම වළක්වාලීමට කටයුතු කරනු ලැබේ. තවද ඉදිරියේදී බදු සහන ලබා දීමේදී ප්‍රමාණාත්මක නිර්ණායක මත පදනම් වූ ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීමටද රජය කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, අද මේ නිසි ආකාරයට බදු නොගෙවීම, බදු පැහැර හැරීම මේ පිළිබඳව ඇති වෙලා තියෙන තත්ත්වය තමයි අපි නිසි ඩිජිටල්කරණයකට භාජනය නොකිරීම. එතකොට අපි මේ මාසය ඇතුළත මේ අතිකරණ ඩිජිටල්කරණය තුළ විශේෂයෙන්ම මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ බදු ගෙවන පුද්ගලයන් සහ බදු පරිපාලකයන් අතර කිසිම හමුවක් ඇතිවීම වළක්වීම. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා ක්‍රමවත් බදු පරිපාලනයක් ඇති වෙයි කියන කාරණය. අල්ලස්සා දූෂණ මැඩලීමටත් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවන අක්‍රමිකතා දුරලීමටත් බදු ආදායම් නිසි ලෙස පරිපාලනය කිරීමටත් දැනටම කටයුතු කරමින් පවතී. මෑතකදී සම්මත වූ 2023 අංක 9 දන්න දූෂණ විරෝධී පනත මගින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා වන නෛතික පසුබිම සැකසී ඇත. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් අනුව රාජ්‍ය මුදල් කළමනාකරණයෙහි විනිවිදභාවය හා කාර්යක්ෂම ඉහතාවේ ඉහළ නැංවීම සඳහා නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනත් කැටුම්පත පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එක මේ වන විට කැටුම්පත් වන අතර ඉතාමනු දුරු කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නිමිත අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවේ අනුමත කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා. අයවැය සම්පාදනය, රජයේ ප්‍රසම්පාදනය හා රාජ්‍ය මූල්‍ය රීතීන් පිළිබඳව විධිවිධාන එම කැටුම්පතේ ඇතුළත් කරනු ඇත. එමගින් රාජ්‍ය මූල්‍ය කටයුතු වල ගෙවීම් සහ විනිවිදභාවය තහවුරු වනු ඇත. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒකම 2023 මැයි මාස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ජාතික ප්‍රසම්පාදන කොමිෂම මේ වන විට ස්ථාපිත කර ඇති අතර ඒ අනුව රජයේ සියලුම ප්‍රසම්පාදනයන්ට අදාළ මාර්ගෝපදේශ පටිපාටි සහ උපමාන නැවත සමාලෝචනය කර නිකුත් කිරීමට කටයුතු කරමින් පවතී. ප්‍රසම්පාදන කටයුතු වල විනිවිදභාවය හා විධිමත්භාවය ඉහළ නැංවීම පිණිස රජය විසින් ප්‍රසම්පාදන ප්‍රොකියුමන්ට් පද්ධතිය ක්‍රමානුකූලව හඳුන්වා දෙමින් පවතින අතර ඉදිරියේදී සියලු ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ සිදු කරනු ඇත. පවතින සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වියදම් කළමනාකරණය පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් වරින් වර චක්‍රලේඛන වශයෙන් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛන මගින් අවශ්‍යතාවය නිල විදේශ සංචාර සඳහා වන දීමනා පවා ප්‍රමාණාත්මකව සීමා කිරීමට කටයුතු කර ඇති අතර ඉන් ඔබට ගොස් වඩා පුළුල් ලෙස රාජ්‍ය වීදම් කළමනාකරණය රාජ්‍ය වීදම් ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ලෙස තාර්කීකරණය කිරීම අරමුණු කර ගනිමින් මාර්ගෝපදේශයන් ගණනාවක් නිකුත් කර ඇත. එමන්ම 2024 රාජ්‍ය වේදම් කළමනාකරණය කිරීම සඳහා අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව මාර්ගෝපදේශය 2022 4 අගෝස්තු මාස 8 දිනැතිව නිකුත් කරන ලද 2024 අයවැය කැඳවීමෙහි දක්වා ඇත. රාජ්‍ය අයවැයෙන් ඉහළම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කරනු ලබන අමාත්‍යාංශ 10ක් සම්බන්ධයෙන් ශූන්‍යපාදක අයවැය ප්‍රවේශයකින් වියදම් සමාලෝචනය කිරීමටද කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්කා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතාවයන්, එහෙම නැත්නම් අපි සිදු කරන්න යන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී විපක්ෂ නායකතුමා අද ප්‍රශ්න නැගුවට එතුමාගේ කණ්ඩායමේ බහුතරයකට ඒ සඳහා එකඟතාවය සහ සහයෝගය ලබා දෙන්න අවශ්‍ය වුණාට එතුමා බලපෑම් කළා, ඊට විරුද්ධව කටයුතු කරා. ඒකම අපි දැක්කා එතුමා විසින් සාවද්‍ය ප්‍රකාශ ගොඩක් කරනවා. දැන් විශේෂයෙන්ම මේ පරිපාලනය සම්බන්ධයෙන් මේ රජයේ කටයුතු දූෂිතයි කියලා මම දැක්කා එතුමාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිව්වා කියලා ප්‍රකාශ කරනවා. එහෙම කිසිම තැනක සඳහනක් වුණේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තටම අපි ඉතාම සාධනීය ප්‍රගතියක් ලබා ගත්තා වගේම අපි කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණීම සඳහා තව කරුණු කිහිපයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මොකද ජනාධිපතිතුමත් මේ සාකච්ඡා සඳහා සම්බන්ධ වුණා. ජනතාව මත තවදුරටත් වැඩි බදු බරක් හෝ වෙනත් බරක් පැටවීමට රජය කටයුතු කරන්නේ නැහැ. ඒ හින්දා වඩා පුළුල්ව සාකච්ඡා කරලා අපිට කාර්ය මණ්ඩල එකඟතාවයකට යන්න පුළුවන්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට වර්ල්ඩ් බැංක එක ඇතුළු අනිකුත් ආයතන විසින් මූල්‍ය සහයෝගයක් ලබා දෙනවා. එතකොට මේ ලබා දෙන සහයෝගය පිළිබඳව විපක්ෂ නායකතුමා අපෙන් විමසීමක් කරොත් අපිට කිසිම අවශ්‍ය සෑම තොරතුරක්ම සහ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. අපි දැක්කා මේ සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක කොන්දේසියක්. දැන් මේ කොන්දේසිය සම්පූර්ණ කරද්දී අපි සාමාන්‍ය වර්ෂයක වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්, ඒ කියන්නේ මේ අවුරුද්ද තුළ අපි රුපියල් බිලියන 187ක මුදල් ප්‍රමාණයක් වියදම් කළ යුතුව තියෙනවා. ඒකට ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපිට මේ අවුරුද්දේ ලෝක බැංකුව උදව් කරනවා. මම දැක්කා විපක්ෂ නායකතුමා අම්පාර පැත්තේ ගිහිල්ලා ප්‍රකාශයක් කරනවා මේ වර්ල්ඩ් බැංක එක අලුතෙන් මුදල් ලබා දීමක් සිදු කළා නැහැ, අපිට මේ රීපර්පස් කරපු සල්ලි තමයි ලබා දෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ එතුමා රීපර්පස් කරන ක්‍රමවේදය පිළිබඳවත් අවබෝධයක් නැතුව ඉන්නේ. මොකද ලෝක බැංකුව මේ වෙනකොටම මේ මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 850ක එකඟතාවයක් අපිත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කාර්ය මණ්ඩල එකඟතාවය ඉතාම නුදුරේදී අපි ලබා ගන්නවා. ඒ අනුව විධායක මණ්ඩලයේ අනුමැතියට ඒ කාර්ය මණ්ඩල එකඟතාවය යොමු කරාට පස්සේ අපිට පුළුවන් මේ දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඒකම අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා ඊයේ සඳහන් කරා මේ ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් එක ගැන. මම ඒ සම්බන්ධයෙන් ඉතාම කෙටියෙන් ප්‍රකාශයක් කරලා අවසාන කරනවා. ද ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් කන්ඩක්ටඩ් බයි ද ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් under its technical assistance support to Sri Lanka has now been published. There are 16 key recommendations in the GDA. It is observed that many of the recommendations are not new for the Sri Lankan authorities, and in fact, some are already being implemented as a part of the policy of the government, and many others have already been planned to be implemented by the government, including through the forthcoming budget in 2024. එතකොට මේ මේ ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් එක ගැන විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරනවා නම් මේක ඇතුලේ තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරි අයවැය ලේඛනය තුලත් ඊට අදාළ සංශෝධන එනවා සහ හඳුන්වා දෙන අලුත් ක්‍රමවේදයන් එනවා. එතකොට එතුමන්ලට ඒකට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. එතකොට අපිට බලන්න වෙනවා දෙසැම්බර් මාසෙ වෙද්දී කොහොමද මේ විපක්ෂ නායකතුමාගේ හැසිරීම තියෙන්නේ කියන කාරණේ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් මේ වෙනකොටම රජයේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ මතු කරලා තියෙන කාරණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවේ රජය ජනාධිපතිතුමා ඒ අදාළ සාකච්ඡා සිදු කළා තියෙනවා. සිදු කළ යුතු වෙනස්කම් අපි මේ වෙනකොටම අපේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට සමහර ඒවා හඳුන්වා දීමේ කාල රාමුව 2024 අවුරුද්දේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ මෙතුමා හිතනවා ඇති මේ සිදු කරන්න යන සම්පූර්ණ අලුත් දෙයක්, එහෙම නැත්නම් මේ රජය යම් කිසි කළු පැල්ලමක් ගේන්න පුළුවන් මේ ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් එකක් තමයි මේ ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ මේ වෙනකොට අපි නිවැරදි ප්‍රවේශයක් ලැබලා තියෙනවා. ආර්ථිකයේ ඉදිරි මේ මාස 3 ඇතුළත මීට වඩා සක්‍රීයම ක්‍රියාකාරීත්වයක් එයි. ලෝක බැංකුව මුලදී ඊයේ දිනේ පුරෝකථනය කරේ මුලදී ඔවුන්ගේ පුරෝකථනය තිබ්බේ සංකෝචනයක් සිදුවේවි 104.8ක කියලා. නමුත් ඔවුන් ඒක 103.8ක සංකෝචනයක් දක්වා මේ වෙනකොට ඔවුන්ගේ පුරෝකථනය අඩු කරලා තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ ක්‍රියාකාරීත්වය තුළ අපේ උපරිම උත්සාහය සංකෝචනයක් නැති ආකාරයට 2023 අවුරුද්ද අවසන් කළා 2024 අවුරුද්ද අර කියපු වර්ධනය වෙත ගමන් කිරීම. ඉතින් ඒකට අවශ්‍ය පසුබිම දැන් නිර්මාණය වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන් වලට අපි පාර්ලිමේන්තුවට ගෙනහම විරුද්ධතාවය දක්වුවට මම හිතනවා අද විපක්ෂ නායකතුමත් එහි වැදගත්කම පිළිබඳව අවධානය යොමු කිරීම හොඳයි. අපෙන් ප්‍රශ්න කිරීම හොඳයි. එතකොට ඒ වෙනුවෙන් ගෙන ක්‍රියාමාර්ගවලදී ඒකට විරුද්ධ වෙන්න එපා. එහෙනම් අපි දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන දැන් අවසන් කරලා තියෙනවා. විදේශීය ණය ප්‍රතිහෝගත කිරීමේ වැඩසටහන ඉතාම සාර්ථකව මේ වෙනකොට සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. අපේ සමසභාපතිත්වයත් එක්ක සිදු කරන يعني ජපානය, ෆ්‍රාන්සය සහ ඉන්දියාවේ සමසභාපතිත්වයත් එක්ක ක්‍රියාත්මක වෙන ස්පෙෂල් කෝඩිනේටර් කමිටිය එක අද ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පැලිස් ක්ලබ් සෙක්‍රටේරියට් එක අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ වගේම චීනයේ අපිත් එක්ක අපේ නිලධාරීන් එක්ක ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපිට මේ වෙනකොට ලබා දෙමින් පවතිනවා. එයින් අද ක්‍රමානුකූලව රටේ ආර්ථිකයේ ශක්තිමත් වීම, තිරසාර ආර්ථිකයක් වෙත ගමන් කිරීමට අවශ්‍ය සියලු පසුබිම රටේ නිර්මාණය වෙලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒ සඳහා සහයෝගය ලබා දුන්නොත් හොඳයි. ඒ වගේම විදුලිය සම්බන්ධයෙන් විමසීමක් කළා තිබ්බා. ඒ සම්බන්ධයෙන් කාංචන විදේශිකර ඇමතුමා පිළිතුරක් ලබා දෙයි.
හරි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ලක්ෂ්මන් කිරියල් ඇමතුමා.
විපක්ෂ සංවිධායක හැටියට මට මේ සේමසිංහ ඇමතුමාගේ කතාවට ප්‍රචාරයක් දක්වන්න ඕන කරු නියෝජ කතානායක තුමනි. එතකොට මේ දැන් මෙතුමා සේමසිංහ ඇමතුමා විපක්ෂ නායකතුමාගේ හැසිරීමයි අපේ හැසිරීමයි ගැන කතා කිව්වා. දැන් අද රටේ ඉදිරියේ තියෙන්නේ අපේ හැසිරීම නෙවෙයි ආණ්ඩුවේ හැසිරීම.
හොඳයි.
ඔයා තමයි බග්ගුණත් කළුවේ. ඔයා අතිසුව බග්ගුණත් කරන්න. මේගොල්ලෝ අත උස්සලා ගරු නියෝජ්‍ය කතාවේ පළවෙනි අයවැයෙම බිලියන 800ක් රාජ්‍ය ආදායම කපාරින්නේ ඔයා අතිසුව නේද? ඔයා අතිසුවනේ. ඇයි වතුර පොඩේ උත්තර දෙන්න? ගරු කතරගෙතු උනේ එදා තමයි අපේ රට විනාශ උනේ. හරි, එතකොට යහපාලන ආණ්ඩුව රට බාර දෙනකොට බිලියන 7.8ක් අපි ඉතුරු කරලා ගියා.
හරි, බොහොම සිතේ උදේ.
නෑ නෑ පොඩ්ඩ මට උත්තරයක් දෙන්න ඕන.
නෑ,
එතකොට
නෑ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ දැන් අහන්නේ.
එතකොට දැන් අපි 7.8ක් ඉදිරිපත් කළා.
හරි,
දැන් 2.9ක් ගාන හිඟා කනවා ලැද්ද නැද්ද?
හරි, බොහොම සිතේ උදේ.
එතකොට මට මම විපක්ෂයේ සංවිධායක මට උත්තර දෙන්න ප්ලීස්. I have the right to reply.
නෑ ගරු සංවිධායකතුමා.
නෑ මෙතුමා නෑ.
නෑ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ ඉතිරි කොටසට උත්තර දෙන්න තියෙනවා. හොඳයි, ඔබතුමා කියන්න කෙටියෙන් කියන්න.
මම ඔබතුමා දැන්නට මම වැඩි වෙලා කතා කරන්නේ
නෑ.
දැන් මෙතුමා කිව්වා අපි මේ රජයේ වැඩපිළිවෙල අකර්මණ්‍ය කරන්න අපි උසාවිය යනවා කියලා. උසාවියන එක අපිට මේ අවස්ථාවෙන් ලබා දීලා තියෙන අයිතියක්. එතුමාට ඒක එලා දකින්න බෑ. එතකොට මම කීප වතාවක් කිව්වා ගරු නියෝජ කතානායකතුමනි තුමනි, මේ අපි 16 වතාවක් IMF එකට ගියා. එක සැරයක්වත් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. ඇයි මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ? පාර්ලිමේන්තුවේ පිට කරන් තිබ්බනේ. ඇයි පාර්ලිමේන්තුවට ගෙනාවේ? පාර්ලිමේන්තුවට ගෙනාවේ අධිකරණයේ සාකච්ඡා කරගෙන අවත්තන්න. මොකද පාර්ලිමේන්තුවට ගෙනහැල්ලා වරප්‍රසාද ප්‍රශ්න මතු කළා. කතානායකතුමාගේ තීන්දුවක් ගත්තා. මේක අධිකරණයේ විනිශ්චයට බාධා වෙන්න බෑ කියලා. ඉතින් මේ විදියට වක්‍රාකාර විදියට තමයි මේගොල්ලෝ කටයුතු කරේ. මම ෂෙයාර් සේමසිගේ මැතිතුමාට මතක් කරන්න කැමතියි. IMF නිලධාරීන් පාර්ලිමේන්තුවට ආවම මම ඔබතුමා ඉදිරියේ කිව්වේ නැද්ද කල් දෙන්න කියලා අවුරුදු 10ක් කිව්වේ නැද්ද? එතකොට අපි හැමදාම රට වෙනුවෙන් අපි කතා කරුවා. අපි 21 වෙනි වීවත් සංසදයට ඡන්ද දුන්නා. එතකොට අපි 2020 ජනවාරි මාසේ කිව්වේ IMF යන්න කියලා. IMF යන්න කියලා. මේගොල්ලෝ ගියේ නෑ. මේගොල්ලෝ අවුරුදු දෙකක් ප්‍රමාද වෙලා
ගියේ.
එතකොට බංගලොත්. එතකොට බංගලොත්.
ඔව්, සේමසිංහ මැතිතුමා.
දැන්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා යන අතරේ එකඟතාවයන් වලට අපි අවසාන තීන්දුවකට එන අතරේ දිගින් දිගටම රජයට චෝදනා කරා රජය මේ රහසිගතව සාකච්ඡා කරනවා කියලා. එතකොට ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා මේ විනිවිදභාවය ආරක්ෂා කරන්න සහ මේ දිවිසුමේ අඩංගු සියලු කරුණු මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ට ලබා දීලා ඒ සඳහා එකඟතාවයක් ලබා ගැනීම. කරු නියෝජ්‍ය කතානායකතුමනි මට කියන්නකො 16 වතාවක් අපි නොකරන ඒ අලුත් පූර්වාදර්ශයේ 17 වෙනි වතාවේ දුන්නා නම් ඒකේ ඇති වරද්ද මොකද්ද? හැබැයි කරු නියෝජ්‍ය කතානායකතුමනේ මෙතන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? මේක ඉල්ලපු මේ කිවිසුම ඉල්ලෝ මේ කාර්ය මණ්ඩල එකඟතාවය ඉල්ලපු විපක්ෂය අඩුමතරමේ කාලය ගත්තේ නැහැ මේ කාර්ය මණ්ඩල එකඟතාවය මොකද්ද තියෙන්නේ කියන කාරණාව පිළිබඳ කියවලා බලලා ඒකේ තියෙන කරුණු පිළිබඳ අවබෝධයක් ගන්න. ඒ හින්දා ඉතිහාසයේ වැරදි වෙන්නේ නැති රටක ඒ වැරදි නිවැරදි කරගන්න තමයි අපි ගම.
මෙතුමා ගෝඨාභය රාජපක්ෂත් එක්ක ඉන්න කාලෙත් හැමදාම වචන වමාරන වතුර වචන වොමිටින් ඩයරියා. එතකොට මේ විදිහට උඩ බඩ ගෝඨාභය රාජපක්ෂත් එක්ක මේ විදිහට උඩ බඩ
හොඳ බොහොම සිතේ ඔබතුමාට
මේ විදිහට
හොඳ ඔබතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් ඒ
පොයින්ට් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුදල් රාජ්‍ය ඇමතිතුමාම තමයි ගිය ආණ්ඩුව කාලේ කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහ බැංකු බැඳුම් කර මංකොලට වක් කියන්න ඕන කියලා ඉවරලා. හරිද? අද එතුමා අපි සතුරු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආත්ම ප්‍රතිපත්ති.
ගරු විදුලිවලා මැතිතුමා අපිටම 27 ප්‍රශ්න
නියෝජ්‍ය කතානායකතුමනි කරුණාකරලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්නේ කොටස් දෙකක් අහලා තියෙනවා. එක කොටසකට තමයි මුදල් රාජ්‍ය මැතිතුමා උත්තර දුන්නේ. ඒ වගේම අපිට කියන්න යන්න එපා ඔබතුමා ඊට පස්සේ මේ ප්‍රශ්නයක් අහලා පිළිතුරු ලබා දුන්නේ නැහැ කියලා. පිළිතුරු ලබා දෙන්න නැගිලා හිටිට පස්සේ ඔබතුමා ප්‍රශ්න ලබා දෙනවා වෙන වෙන තැන් වලට කතා කරන්න. ඒ නිසා ඉස්සෙල්ලා ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න කාලෙ දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා විසින් 27-2 යටතේ අසා තිබුණු ප්‍රශ්නයේ දෙවනි කොටසේ විශේෂයෙන්ම ඉන්ධන සහ විදුලි පිළිබඳව ප්‍රශ්නයක් මතු කළ තිබුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉන්ධන මිල යාවත්කාලීන වෙන්නේ සෑම මාසයකටම වරක්ම අපි ලබාගෙන තියෙන මිල සූත්‍රය අනුව. එනිසා මිල සූත්‍රය අනුව සෑම මාසකම මිල සංශෝධනය සිදු වෙන ඒ අවස්ථාවේ වෙළඳපොලේ පවතින වටිනාකම අනුව පිරිවැය නිරූපණය වෙන මිල සූත්‍රයක් ලබා දීලා තියෙන්නේ. ඒකදී පහුගිය ඔක්තෝබර් මාසේ ඉඳලා පසුගිය මාසයේ දක්වාම විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ දක්වාම මිල අඩුවීමක් සිදු වුණා. සැප්තැම්බර් මාසෙත් ඔක්තෝබර් මාසෙත් මිල වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ මිල අනුව එය මිල ඉහළ යෑමත් පහළ යෑමත් සිදු වෙනවා. එනිසා අපි මිල සූත්‍රෙම තමයි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන එක පිරිවැය ආවරණය වෙන මිල සූත්‍රයක් හැටියට තමයි අපි ඒකට තොරතුරු ලබා දීලා තිනෝ මේ පාර්ලිමේන්තුවට. විශේෂයෙන්ම විදුලි බිල සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබාගෙන තිබුණා. වසරකට දෙවතාවක් පිරිවැය නිරූපණය වෙන ආකාරයට විදුලි බිල යාවත්කාලීන කරන්න පසුගිය ජූලි මාසයේ විශේෂයෙන්ම මහජන උපකිතා කොමිසම් විසින් ලබා දීපු ඒ අයක්‍රමය තුල විදුලි බල මණ්ඩලයේ ඉල්ලා සිටියේ 3% අඩු කරන්න කියලා පෙබරවාරි මාසේ ලබා දීපු තිබුණු අයක්‍රමයේ ඇතුලේ. නමුත් මහජන උපකිතා කොමිසම මේ වෙලාවේ තිබුණු දත්තානුව ඔවුන් පරෝකතනය කරා විශේෂයෙන්ම වර්ෂාපතනය ලැබිලා විශේෂයෙන්ම අපිට ජල විදුලි උත්පාදනයෙන් ගිගවොට් පැය 4500ක් විදුලිය ජනනය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් පසුගිය කාලේ ඇතිවෙච්ච නියං තත්ත්වය සහ සමනලවල ජලාශයෙන් ජලය මුදාහැරීම කියන කාරණාත් එක්ක දැන් පුරෝකතනය කළ තියෙනවා මහජන උපිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් මේ වසරේ ගිගවොට් පැය 4500ක් ජල විදුලියෙන් උත්පාදනය කරන්න අපහසුයි. 3750ක් තමයි උපරිම වශයෙන් උත්පාදනය කරන්න හැකි වෙන්නේ කියලා. ඒතර 750ක තියෙනවා අපිට පරතරයක් තාප විදුලියෙන් අපිට උත්පාදනය කළ හැකි. නමුත් මේ දිනවල වර්ෂාපතනය ඇතිලා තිබුණා තාම අපේ ජල විදුලි බලාගාර ආශ්‍රිතව වර්ෂාපතනය ලැබෙන්නේ නැහැ. තාම අද ගත්තොත් එහෙම අද උදෑසන ගත්තත් අපේ තියෙන ප්‍රධාන ජලාශය ගත්තම සමනලව ජලාශයේ උපරිම ධාරිතාවෙන් 29%යි තියෙන්නේ. අපේ රන්දෙනිගල ජලාශයේ උපරිම ධාරිතාවෙන් 10%යි තියෙන්නේ. වික්ටෝරියා ජලාශයේ උපරිම ධාරිතාවෙන් 27.4%යි. අද උදෑසන වන විටත් අපේ ජල මට්ටම පවතින්නේ නිසා දෙසැම්බර් මාස වෙනකටත් ඒ තත්ත්වයේ ඇති වර්ධනයක් වෙයි කියන එක පුරෝකතනය කරන්නේ නැහැ. ඒ නිසා ඒ අනුව අපි ඉල්ලීමක් කළ තියෙනවා ජනවාරි මාසයේ යෝජනා වෙලා තිබුණු අයක්‍රමය ඒක ඊට පෙර ඔක්තෝබර් මාසයේ සඳහා සිදු කළා ජනවාරි මාසයේ අය ක්‍රමය නැවත සංශෝධනයක් නොකර ඊළඟ එක ජූලි මාසයේ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළා තියෙනවා අය ක්‍රමය පිළිබඳව තීන්දුව తీරන ගන්නන මහජන උපදෙස් කොමිසම ඔවුන් ඒ සඳහා මහජන අදහස් කැඳවන්න දින 21ක් දීලා තියෙනවා 18 වෙනිදාට ඔක්තෝබර් මාසේ 18 වෙනිදා කැඳවීම කරන්නත් ඒ අනුව කටයුතු කරන්නත් තමයි තීරණය කළා
තියෙන්නේ බොහොම ස්තුතියි
මනි දෙපැත්තම කියනවා මං හරි කියලා ඒ දෙපැත්තම එකට එකතු වෙලා වැඩ කරන්න බැරි. අද අද රටේ තියෙන අමාරු තත්ත්වයක්. අපි ඔක්කොම එකට එකතු වෙලා මේක ගොඩ ගන්න ඕනේ. විපක්ෂය හැටියට ආණ්ඩු පක්ෂය හැටියට හරි අපි හැම එක්කෙනාටම තියෙන එකම තර්ජනය. ඒකෙන් ගොඩ එන්න වෙනත් වැඩසටහන් තියෙනවා නම් කියන්න. කවුරුත් ඉදිරිපත් කළා නැහැ. ඉතින් මේ කාලය තුලදී අපි රටටම වෙන්නමු. ඉතින් මේ ප්‍රතිපත්තිය දෙපැත්තම පිළිගන්න නිසා අපි දෙපැත්තම එකට එකතු වෙලා වැඩ කරමු.
බොහොම සිතමු. ගරු සභානායකතුමා දිවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද සභාවේ කටයුතු දිවාහාරයෙන් තොරව පවත්වාගෙන යන එකකතාව ඉල්ලා
සිටිනවා. සභාව එකඟද?
හයි.
ඉරාන් වික්‍රමතුමා
මුස්තුති ජනාධිපතිතුමා කිව්වා එකට වැඩ කරන්න ඕනේ කියලා අපිට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. දැන් අපි තේනවා ගවර්නන්ස් ඩයග්නොස්ටික් එකත් ඇවිල්ලා තියෙනවා. ඒවල සමහර ඒවා ඉක්මන් කරන්න පුළුවන් නම් එකක් ඇවිල්ලා EPF එකේ ස්වාධීන කලමනාකාරීත්වය conflict of interest එකේ යබැදියා ගැටුමක් තියෙනවා මහ බැංකුව කිරීමෙන් ඒක ඉක්මන් කරන්න පුළුවන් නම් මොකද ඒකේ රටේ හැමෝටම වැඩ කරන හැමෝටම බලපානවා ඒක එකක් දෙවෙනි එක ජනාධිපතිතුමනි අපිට අවශ්‍යයි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක්. මොකද මේක නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ අවුරුදු දැන් 40කට 50කට. ඒකේ ප්‍රතිඵල හොඳ නැහැ. විශේෂයෙන්ම කරප්ෂන් වලට ආපුහම කාවවත් ඇත්තටම නඩුවක් දාලා මේ රටේ දඬුවමක් දීලා නැහැ. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් අනික් රටවල තියෙනවා මුතුමා දන්නවා. ඒකක් උත් ඉක්මන්ට කරන්න පුළුවන් නම් මං හිතන්නේ විශ්වාසය ගොඩනැගේ විශේෂයෙන්ම ආයෝජකයන් මේ රටේ ඉන්නේ ඒකේ විශ්වාසය ගොඩනැගීමට තමයි අපි ක්‍රියා කළ යුත්තේ.
හරි. බොහොම ස්තුතියි. කරු ජනාධිපති.
අපි බලාපොරොත්තු වෙන්නේ අර්ථසාගර මුදල් බාරකාර අර්මුද දෙකම එකට එකතු කළා ස්වාධීන මණ්ඩලයක් යටතේ මේ වැඩ කටයුතු ගෙනියන්න. ඉතින් කැමති නම් මන්ත්‍රීතුමාටත් සජීවීන නායකයාටත් සහභාගී වෙන්න පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. අපේ සියඹලා පිට ඇමතිතුමා එක්ක ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. We want both ETF and EPF to be brought in. The question is whether other independent funds also should come into it. So yeah, I think you all can we can discuss that and go ahead and bring it early. I also want to do that because that will be the most powerful fund in Sri Lanka. Other is whether we should allow their money. We are only giving it out now to the government. Now investments, should we allow part of that money to be invested abroad? I think we should. As the situation improves, these are the savings of the people of the country. So we'll allow it to be even invested abroad. Let us. Mangitan, mama ikangai me dekam api kata karne ka. Anika. මේ ආණ්ඩුවක කතා කරන්න පුළුවන් දෙවනි කාරණේත් අර නඩු දානයක් ගැන දැන්ට කොහොමද නීතිපති දිපාන්ති වැඩි බරක් තියෙන්නේ maybe you may have to have some independent legal services or prosecution services so these are matters that can be discussed and you all come to agreement certainly I'll implement it
බොහොම ස්තුතියි ප්‍රධාන වැඩ කටයුතු අද න්‍යායපත්‍රයේ විෂය අංක 108 දක්වා
ජී කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 3 4 5 6 7 සහ 8 මම ඉදිරිපත් කරනවා. ඒ වගේම අද දින න්‍යායපත්‍රයේ අංක 2යි තමේ යටතේ ඇති යෝජනාව අද දින ඉදිරිපත් නොකරන අතර ඉදිරි දිනකදී ඉදිරිපත් කරන බව දන්වා
සිටින.
විරුද්ධ නෑ නමුත් මම ඔබතුමාට කියන්න ඕන පොඩ්ඩක් සාවධානව සබන් දෙන්න විගණකාධිපතිවරයාගේ වැඩ අපි අගය කරනවා we advise work hard work ඔව් වාර්තා 10ක් එවලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට මේ වාර්තා. මේ වාර්තාවල කෝටි 20ක පාඩුවක් පෙන්නලා තියෙනවා. ඒතොර මේක පාර්ලිමේන්තුවට ආවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක පාර්ලිමේන්තුවේ හිර වෙනවා. ඔබතුමාට මතක ඇති අපි විපක්ෂ නායක රැස්වීමේදී අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉල්ලීම පරිදි මම යෝජනාවක් ගෙන ආවා. මේ
ඉදිරිපත් කරන
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඔඩිටර් ජෙනරල් වරයාගේ වාර්තා. ඒ අදාළ කාරක සභාවේ පරීක්ෂා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නීතිපතිවරයාට අරින්න කියලා. දැන් කෝටි 20ක පාඩු එතුමා පෙන්නලා දීලා තියෙනවා. අපි කාටවත් අගිරි දික් කරන්නේ නැහැ. අපි කියන්නේ මේක විභාග කරන්න. ඒතර ඔඩි විකරකාධිපතිවරයා නම් කළා තියෙනවා ඒ පාඩුව සිද්ධ කරපු අය. කියන්නේ නේද? ඉතින් මම කියන්නේ මේක විභාග කළා ඒ අදාළ කාරක සභාවේ විභාග කළා පාර්ලිමේන්තුවට ගෙනහැල්ලා නීතිපතිවරයාට අරින්න. කෝටි 20ක්. ඉතින් මේක පාර්ලිමේන්තුවේ හිර වෙලා සභාර වාර්තා අවුරුද්දයි උදාහරණයක් සීනිවංචා කෝටි 15000යි මොකද උනේ? නැති. ඒ කොහොමද මොනවත් වෙලා නැහැ නේ. ඉතින් ඇති ඇයි මේ විකරකාධිපතිවරයා මේ වගේ වාර්තා ඉදිරිපත් කරන්නේ? මේක පස්සේ එලවන්නේ නැත්තම් දැන් කෝටි 20ක පාඩුවක්.
හොඳයි. මෙයා කියන්නේ
මේ ඉතින් මේක සභානායකතුමා ඔබතුමා මැදිහත් වෙන්න වෙයි. මේ වාර්තා අදාළ කාරක සභාවට දාලා පාර්ලිමේන්තුවට දාලා අරින්න මේ
නීතිපති දෙපාර්තමේන්තුවටයි සිය බොක් එකටයි අල්ලස් දූෂණ කොමිෂමර දෙන්න බලතල ඔබතුමන්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 9 වෙනි අංකය මේ අවස්ථාවේදී ඉදිරිපත් කළේ නැහැ. ඒක ඉදිරිපත් වෙන්නේ මේ අයිටම්ස් ටික අවසන් වුණාන් පස්සේ. ඒ වෙලාවට මම ඒක ඉදිරිපත් කරන්නම්. ගරු විපක්ෂ සංවිධායකතුමා කරපු යෝජනාව අනුව දැන්ට විගණකාධිපතිතුමා විසින් එතුමා සදහන් කරපු පාර්ලිමේන්තුවේ එවා තිබෙන වාර්තා අපි මේ කෝප් කමිටුවට අරගෙන කෝප් කමිටුව හරහා විමර්ශනය කළා. එතකොට ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දෙපිරිසම ඉන්නවා. ඒක අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වලට යොමු කරමු.
හොඳයි. බෞද්ධ විපක්ෂ නායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේ මම ගරු අගමැතිතුමාගෙනුත් ඔබතුමාගෙනුත් ඉල්ලීමක් කරා. අර net fm රේඩියෝ නාලිකාවේ මාධ්‍යවේදීතුමන්ලා ගණනාවක් වරප්‍රසාද කමිටුවට කැඳවන්නට කටයුතු කරලා තිබෙනවා. මං ඉල්ලීමක් කරා එසේ කරන්න එපයි කියලා. මම දැනගන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඒ කාරණාව පිළිබඳව යම්කිසි ප්‍රගතිශීලී පිළිතුරක් තිබෙනවද? මම නැවතත් ඉල්ලීමක් කරනවා ඒ පූර්වාදර්ශය අනුගමනය කරන්න යන්න එපා. මාධ්‍ය ආයතන මාධ්‍ය නිලධාරීන් එහෙම වරප්‍රසාද කමිටුවලට ගෙන එන තත්ත්වය එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ net fm එකේ නිලධාරිවරුන් කැඳවන එක මගේ ඉල්ලීමක්. ඒක නතර කරලා තියෙනවද කියන එක මම අහන්න කැමතියි.
සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා ඊයේ මතු කරපු ප්‍රශ්නේ තමයි අදත් මතු කළේ. net fm ආයතනයේ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුවට කැඳවීම, වරප්‍රසාද කමිටුවට කැඳවීමක් වෙන්නේ මන්ත්‍රීවරයෙක් විසින් ඉදිරිපත් කරන වරප්‍රසාද ප්‍රශ්නයක් මත. ඒ නිසා මේ ප්‍රශ්නේ අපිට පුළුවන් ගරු කතානායකතුමා පැමිණියන් පස්සේ අපි මේ ප්‍රශ්නේ අරන් කතා කරන්න පුළුවන්.
මොකද
හේතුව මන්ත්‍රීවරේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කළාම කතානායකතුමා විසින් තමයි ඒක යොමු කරන්නේ වරප්‍රසාද කමිටුවට.
විපක්ෂ නායකතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, මම නැවතත් වරක් කියනවා, කතානායකතුමා තීන්දුව ගත්තට ඔක ඔබතුමන්ලා ඔක්කොම එක වෙලා සමූහයක් ගන්න තීන්දුවක්.
මම නම් දන්නේ
නැහැ. අන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරලා අමාරයි.
ඔබතුමා කියන මාධ්‍යවේදියා මාගේ හොඳ මිත්‍රයෙක්.
මම ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව. ඒ net fm එකේ ඒ නාලිකාවේ නිලධාරිවරුන් වරප්‍රසාද කමිටුවට කැඳවන්න එපා. විශේෂයෙන්ම ඒ පූර්වාදර්ශය රටට දෙන්න එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම නැවතත් ඒක ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක්
කරනවා. ඒක මේ ඇත්ත වශයෙන්ම ওই net fm එකේ මාධ්‍යවේදියා මාගේ හොඳම මිත්‍රයෙක්. මම දන්නේ මේ ප්‍රශ්නේ මතු වුණාමයි. එතක මම දැනගෙන හිටියේ නෑ. ඒක අපි කතා කරලා හිටන් ඒක යම් විසඳුමක් ලබා දෙමු.
හොඳයි.
කරුණ නියෝජක කතානායකතුමනි, මම ඇත්තටම ඇමතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මිත්‍රත්වයේ කේන්ද්‍ර කරගෙන නෙවෙයි, නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගෙන නිදහස් මාධ්‍යවලට ඉඩක් ලබා දීමේ ප්‍රතිපත්තිය ශක්තිමත් කරන පදනම මත ඒ අය කැඳවන්න එපයි කියලා මම
නැවත කියන්නම්. විවාදය ආරම්භ කිරීමට ගරු රංජිත්සිංහ බලාපිටියම ඔබතුමාට විනාඩි 25ක් කාලයක් තිබෙනවා. ඕඩර් ප්ලීස්. මූලාසනය සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා.
Honorable Minister, please continue.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, වේලාව කොච්චර තියෙනවද?
You have 25 minutes.
25. රේගු ආච්චා පනත යටතේ යෝජනාවන් තුනක් 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ ආච්චා පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට නිවේදන සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශිත නියමයන් හතරක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, සාමාන්‍ය රේගු ආච්චා පනත යටතේ කෙරෙන ගැසට් නිවේදනයක් මාස 3ක් ඇතුළත අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුයි. විශේෂ වෙළඳ භාණ්ඩ පනත යටතේ ගෙනෙන නියමයන් අපි හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුයි. ඒ අනුව තමයි අපි මේ අද දිනේ මේ පාර්ලිමේන්තුවේ මේ කරුණු ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම රේගු ආඥා පනත යටතේ 2336 ඇලීරක් 72 ජූලි මාස 17 වෙනිදා ඉදිරිපත් කරපු ගැසට් පත්‍රය මේ සබන් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍යයක්, විශේෂයෙන් ෆාම්ට්‍රික් ඇසිඩ් ෆාම් ඔයිල් වල අතුරු ඵලයක් ෆාම් ඔයිල් නිෂ්පාදනය. අපි මේ ෆාම්ට්‍රික් ඇසිඩ් සඳහා 24% නිෂ්පාදන බද්දක් ගත්තා. මේ ෆාම්ට්‍රික් ඇසිඩ් සබන් කර්මාන්තයට යොදා ගන්න අමුද්‍රව්‍යයක්. හැබැයි ඊට ආදේශන ඇසිඩ් වර්ග දෙකක් තියෙනවා, ස්ටියරික් ඇසිඩ් සහ ලෝරික් ඇසිඩ්. මේ දෙකම ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ, ශ්‍රී ලංකාවේ වෙනත් රටවලින් ගෙනෙනවා. මේ අමුද්‍රව්‍යයක් ලෙස මේ ස්ටියලික් ඇසිඩ් සහ ලෝරික් ඇසිඩ් ගැනීමේදී අපි අයකරේ 5% වරාය හා ගුවන්තොටුපළ බද්දක් පමණයි. අර ලංකාවේ නිෂ්පාදනය වෙන ෆාම්ට්‍රික් ඇසිඩ් සඳහා 24% නිෂ්පාදන බද්දක් අය වුණා. අන්න ඒ නිසා මේ ෆාම්ට්‍රික් ඇසිඩ් භාවිතා කරමින් සබන් කර්මාන්තයේ යෙදෙන අයවලුන්ට ප්‍රශ්නයක් වුණා. විදේශයන්ගෙන් නානයන් කරන ඇසිඩ් භාවිතා කරලා සබා නිෂ්පාදනය කරන අය සමග තරගකාරී මිලකට මේ ලබා දීමට නොහැකියාවක් ඔවුන්ට ඇති වුණා. අන්නේ තත්ත්වය සමාන කිරීම සඳහා අපි අලුත් HS කෝඩ් එකක් හඳුන්වලා දුන්නා මේ තත්ත්වය සමතුලිත කරන්න. අන්නේ HS කෝඩ් එක හඳුන්වා දීම තමයි අද දවසේ රේගු ආච්චා පනතේ 2336 ඇලීරක් 72 මේ මගින් ඒ ගැසට් එක මගින් අපි මේ අද පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න කටයුතු කරන්න. ඊළඟ 2338 ඇලීරක් 54 ජූනි මාසේ 30 වෙනිදා රේගු මේ රේගු ආඥා පනතේ යටතේ නිකුත් කළ රෙගුලාසියෙන් අපි කියන්නේ විශේෂයෙන්ම සිංගප්පූරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මකයි. ඒ තුළ අපි 2018 බදු අනුපාත ශුන්‍ය බදු අනුපාතයක් තිබුණු බදු අය නොවුණුත් විශේෂයෙන් තීරු බදු අපි වෙළඳ ගිවිසුමක් යටතේ නිදහස් කරන්නේ තීරු බදු පමණයි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, 3719 HS කෝඩ් නිදහස් කළා. ඒ දෙවැනි ඊළඟ අධ්‍යයන මේක අධ්‍යයන 4කින් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ අධ්‍යයන තමයි 2018 සිට වසර 6ක් තුළ වසරින් වසර බාණ්ඩ HS කෝඩ් 1116ක් එදා තිබුණු ප්‍රමාණයට HS කෝඩ් 1116ක් දැන් තිබුණු වර්ධනාත්මක තත්ත්වය සමග 1238ක් තීරුබදු වලින් නිදහස් කිරීම. මෙන්න මේ සඳහා තමයි අපි මේ 2338 ඇලීරක් 54 රේගු නියමය ක්‍රියාත්මක කරේ. අද දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන්නේ ඒ නියමය. මෙතනදී අපි විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මේ සිංගප්පූරු ගිවිසුම අධ්‍යයන 4කින් ක්‍රියාත්මක වෙන මේ දෙවැනි අධ්‍යයන ගැන අපි කතා කරනවා. ඉන් පස්සේ 2024 ඉඳලා තවත් HS කෝඩ් 1064ක් මේ තීරුබදු වලින් නිදහස් වෙනවා. ඊට පස්සේ 2028 ඉඳලා 51ක් අපි මෙහිදී ක්‍රියාත්මක කරන්න සභාපතිතුමනි, අපිට ඉතාම අවම තීරුබදු අලාභයක් වෙන භාණ්ඩ තමයි අපි මේ නිදහස් කිරීමට භාජනය කරන්නේ. උදාහරණයක් දැන් මම කිව්වා මේ අද ඉදිරිපත් කරන ගැසට් එකේ HS code 1238ක් නිදහස් වෙනවා කියලා අපි උදාහරණයක් ගත්තොත් මේ වර්ෂයේ ඉදිරි මාස 6ටම මේ මුළු වර්ෂ 6ෙම කාල සීමාව වැළුවොත් රුපියල් මිලියන 785ක් තමයි අතීත වාර්තා අනුව අපිට මේ තීරුබදු නිදහසෙන් අහිමි වෙන්නේ. ඒ අනුව වර්ෂයකට මිලියන 130ක් මේ ඉදිරි මාස 6 වැළුවොත් මේක ක්‍රියාත්මක වෙන රුපියල් මිලියන 65ක් පමණයි මේ HS code 1238ක් නිදහස් කිරීම තුළින් අපේ ආදායමෙන් අහිමි වෙන්නේ. අපි මේ ඊට වඩා පුළුල් බලාපොරොත්තුවක් මේ සිංගප්පූරුව වෙනද ගිවිසුමේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවා. අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සිංගප්පූරුව සහ අපි අතර ආනයන අපන වෙළඳාම ඉතාමත් අල්පයි ගරු සභාපතිතුමනි. හැබැයි අපිට අවශ්‍ය වෙලා තියෙනවා සිංගප්පූරුවේ තියෙන විශාල ආයෝජන ශක්තිය මේ වෙළඳ ගිවිසුම තුළින් ඇති කරගන්නා විශ්වාසය තුළ ඒ ආයෝජන ශක්තිය ලංකාවට ලබා ගන්න ශ්‍රී ලංකාවට. ඒ ආයෝජකකින් පැමිණීම ඔවුන්ට කරන නිල නොවන ආරාධනාවක් හැටියට තමයි අපි මේ වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු සභාපතිතුමනි. ඊළඟ රේගු නියමය නැත්නම් රෙගුලාසිය 2341 ඇලයිරක් 64 ජූලි මාසේ 21 වෙනිදා විශේෂයෙන් මුද්‍රණ කර්මාන්තයට අදාළ මුද්‍රණ කර්මාන්තයට පහසුකම් සැලසීමක් මුද්‍රණ තීන්ත ඍජුව ආනයනයේදී අයකල බද්දට වඩා වැඩි බද්දක් අය වුණා මුද්‍රණ තීන්ත සඳහා වූ අමුද්‍රව්‍ය ලංකාවට ආනයනය කරලා තීන්ත නිෂ්පාදනය කිරීමේදී අර ඍජුව ආනයනය කරන මුද්‍රණ තීන්ත වලට වඩා වැඩි බද්දක් ඒ සඳහා අය වුණා. මේ පිළිබඳ කර්මාන්ත අමාත්‍යංශය කරුණු පෙන්වා දීලා අපෙන් කර ඉල්ලීමක් අනුව අපි තීරණය කරා මේ කාණ්ඩ දෙකටම 105ක සහනදායී රේගු ආනයන බද්දක් මත කටයුතු කරන්න. ඒ අනුව මේ පරස්පරය නැති වෙලා ශ්‍රී ලංකාවට අමුද්‍රව්‍ය ආනයනය කරලා මුද්‍රණ තීන්ත නිෂ්පාදනය කරන අයටත් අර මේ මිලටම නැතයි ලබා දීමට අනුගත වෙන්න පුළුවන්. ඒ කර්මාන්තයත් ශ්‍රී ලංකාව තුළ මුද්‍රණ තීන්ත නිෂ්පාදනය කරන කර්මාන්තයටත් ලොකු ශක්තියක් මේ යෝජනාව තුළින් ක්‍රියාත්මක වීමට නියමිතයි ගරු සභාපතිතුමනි. ඊට අමතරව අපි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙළඳ පනත 2748 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පනත යටතේ නියමයන් කිහිපයක් ගෙනත් තියෙනවා. 2332 ඇලයිරක් 14 මැයි මාසේ 17 වෙනිදා මේ ගැසට් එක ආවේ. විශේෂයෙන්ම එයින් එක කාරණා බලාපොරොත්තු වෙනවා භාණ්ඩ 35ක් සඳහා තිබුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවත් වර්ෂයකින් දීර්ඝ කිරීම විශේෂ භාණ්ඩ වර්ග 35ක් සඳහා. ඊට අමතරව අපි කෘෂිකර්ම අමාත්‍යාංශ ඉල්ලීම් පරිදි සහල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරලා තිබුණා දැනටත් තහනම්. නමුත් විශේෂ අවශ්‍යතා සඳහා විශේෂ තානාපති කාර්යාල වැනි ඔවුන්ගේ පරිභෝජන සඳහා අපි ඔවුන්ගේ රටවල සහල් ගෙන්නන්න ඉඩ දීලා තිබුණා. අපි ඒ සඳහා තිබුණු බද්ද 125ක්. හැබැයි අපි ඒක රුපියල් 65ක් බවට පරිවර්තනය කිරීම මේ ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කරා. මොකද ඊට කලින් තිබුණේ රුපියල් 65ක්. අපි ඒ තැනටම ආපහු මේක ගෙනල්ලා ගෙනේම තමයි මේ ගැසට් පත්‍රයේ අඩංගු අනිත් කාරණාව. ඒ වගේම බඩේරුංගු ආනයනයේදී අපි රුපියල් 75ක බද්දක් නියම කළා. නමුත් ත්‍රිපෝසා සමාගමට ත්‍රිපෝසා නිෂ්පාදනය සම්බන්ධව ඔවුන්ට සහනයක් ලෙස ඒ රුපියල් 75 බද්ද රුපියල් 25ක් කිරීම ත්‍රිපෝසා නිෂ්පාදන සඳහා පමණක් කරන ආනයන බඩේරුංගු ආනයන සඳහා මේ ගැසට් පත්‍රයෙන් අපි ක්‍රියාත්මක කළා. ඒ වගේම අපි රාමසාන උත්සව සමය සඳහා රටේදී ආනයන කිරීමේදී විශේෂයෙන්ම ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි රටේදී ආනයන කරන්නන්ට එතෙක් තිබුණු රුපියල් 200 කිලෝයකට රුපියල් 1ක් බවට පරිවර්තනය කළා. මේ ගැසට් පත්‍රයේ මගින් මේ රාමසාන උපවාස සමය නිමා වීමත් සමග නැවතත් අර රුපියල් 1 රුපියල් 200 බවට පත් කිරීම තමයි මේ ගැසට් පත්‍රයේ මගින් ක්‍රියාත්මක වෙන්නේ ගරු සභාපතිතුමනි. මේ වෙළඳ භාණ්ඩ බද්ද ගැන අද විශේෂ කතා බහක් කෙර යුගයක්. නමුත් වෙළඳ භාණ්ඩ බද්ද අපි භාවිතා කරන්නේ හැම විටකම මේ රටේ නිෂ්පාදන ආරක්ෂා කරන්න. අපේ බීලුණු වෙන්න පුළුවන්, අපේ අර්ථාපල් වෙන්න පුළුවන්, අපේ සහල් වෙන්න පුළුවන්. මේ සියල්ලම මේ රටේ නිෂ්පාදකයා ආරක්ෂා කරමින් නිදහස් වෙළඳාම රැක ගැනීමට ක්ෂණිකව යෙදවිය හැකි බද්දක් හැටියට තමයි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වෙන්නේ. ඒ වහා ක්‍රියාත්මක කළා. රටේ අවශ්‍යතාවය මත වහා ක්‍රියාත්මක කරලා පුළුවන් පළවෙනි අවස්ථාවේ පාර්ලිමේන්තුවට ගිහලා සම්මත කර ගැනීමට ප්‍රායෝගිකව ඉඩක් දීපු බද්දක් මේක 2007 තමයි අඳුරලා දුන්නේ. දැන් අපි බැලුවොත් 2018-19 විශ්ව ලංකාවට රතු ලුණු ආනයනය කළා තිනෝ රුපියල් 10,03,510. හැබැයි මේ රතු ලුණු ලංකාවේ ඉතා පහසුවෙන් ඔවන්න පුළුවන් දෙයක්. එනිසා අපි වෙළඳ බාණ්ඩ බද්ධයටදී බද්ධ අය කරලා තිනවා 3510 මිලියන රතුළුණු ගේනකොට 743 බද්ධක් අපි අය කරලා යම් බාධාවක් යම් අධෛර්යමත් කිරීමක් ආනයන සඳහා කරලා තියෙනවා. අපි කහ බැලුවොත් 2018-19 20 වර්ෂවල අමු කහගෙනක් තියෙනවා රුපියල් මිලියන 2473. හැබැයි අපි මේ විශේෂ වෙළඳ බාණ්ඩ බද්ධයටදී මිලියන 1266 ටැක්ස් එකක් බද්ධක් ගහලා යම් අධෛර්යමත් කිරීමක් කරලා එකෙන් කියන්නේ අපේ රටේ නිෂ්පාදනයට අපි ධෛර්යමත් කිරීම තමයි එහි වක්‍ර අරමුණ ගරු සභාපතිතුමනි. ඊට අමතරව විශේෂ වෙළඳ බාණ්ඩ බදු යටතේ අපි 2335/53 මේ මාසේ 20 වෙනිදා ගෙනාපු ගැසට් පත්‍රය මගින් බිත්තර ආනයන සඳහා මාස 3 කාලයකට දීලා තිබුණු බදු සහනය සාමාන්‍ය බිත්‍ර ආනයනයේදී රුපියල් 50ක බිත්‍රයක් සඳහා අය වෙනවා. නමුත් ඒ වෙලාවේ ආහාර ප්‍රතිපත්ති කමිටුව මේ බිත්‍ර හිගයක් රටේ ඇති වුණා. එය පියවීම සඳහා කළ ඉල්ලීමක් අනුව ඒ රුපියල් 50 රුපියලක බද්දක් යටතේ ගේන්න අපි ඉඩ දුන්නා. විශේෂයෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පමණක් ඒ සහනය මාස 3කින් මේ මාසේ 20 සිට තවත් මාස 3ක් දික් කිරීම සඳහා පමණයි මේ මේ යටතේ ඉටු වුණේ. ඊට පස්සේ 8:21 ඉඳලා තවත් 12:31 වෙනකල් කල් දීලා තියෙනවා. විශේෂයෙන් මේ අමාත්‍යාංශ වෙළඳ අමාත්‍යාංශ ඉල්ලීමක් පරිදි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් තව පැත්තක් මේක තියෙනවා අපේ රටේ බිත්තර නිෂ්පාදකයාගේ වෙළඳ පොළ රැකදීම. ඒ නිසා මින් එහාට මේක දික් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ සභාපතිතුමනි. ඒ වෙනකොට මේක ප්‍රශස්ත මට්ටමකට. මොකද අපේ රටේ දෛනික බිත්තර අවශ්‍යතාවය 165. 165ක් සාමාන්‍ය දවසට බිත්තර පරිභෝජනය කරනවා. හැබැයි මේ මාස කීපෙක අතීතයට ගිහිල්ලා බැලුවොත් හැම දවසකම මේ 165 පරිභෝජනයට දේශීය නිෂ්පාදකයන් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ 155ක්. 110ක් අඩුයි. මේ 110 තමයි ගරු සභාපතිතුමනි සාමාන්‍ය ජනතාව පරිහරණය කරන බිත්තර අවශ්‍යතාවය. ළඟ ගමේ කඩේට ගිහිල්ලා ගේන බිත්තරේ මේ සමන්ගේ දරුවට බිත්තරයක් තම්බලා කෑලි 4ක් කපලා දරුවෝ 4 දෙනාට දෙන අම්මගේ අවශ්‍යතාවය. මොකද මේ මේ සාමාන්‍ය දෛනිකව දැනටත් ලැබෙන 55න් එදිනදා මේ ඇනවුම් මත ගන්නාගේ අවස්ථාවේ සම්පූර්ණ වෙනවා. හැබැයි එවලේ මුදලක් හොයන ගිහිල්ලා ගෙනෙන ගෙදර අර අඩු ආදායම් ලාභියාට ලැබෙන පෝෂිතායිකම ආහාරය අහිමිවීම වැළැක්වීමට තමයි විශේෂයෙන්ම ආහාර ප්‍රතිපත්ති කමිටුව මේ තීරණය ගත්තේ. හැබැයි මේක දීර්ඝකාලීන කාරණාවක් නෙවෙයි. මේ රටේ ගොවි ආරක්ෂා වීමට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙසැම්බර් මාස 31 පස්සේ මේක තවදුරටත් කල් දාන්න. ඒ වගේම 2337 ඇලිරක් 16:22 එලට ආහාර ප්‍රතිපත්ති කමිටුවේ බිත්තර වලට සම්බන්ධයි අධිශීතකල දියරමේ බිත්තර සඳහා අය කළ රුපියල් 1300 බද්ද 200කට අඩු කරලා අර විදිහටම ආනයන කරන්න අපි ඉඩ දුන්නා. ඒකත් මාස 3කින් දීර්ඝ කිරීම තමයි බලාපොරොත්තුන්නේ. 6:22 සිට 7:22 8:22 9:22 එක ඉවරයි. ඒ වගේම ජීවර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් තිබුණා මාළු මිල විශේෂයෙන් ඉහළ යාමත් එක්ක විශේෂයෙන් මාළු සැපයුම් කරුවන්ට විශේෂයෙන්ම රෝහල් යුද හමුදාව මේ ආදියට සැපයුම් කිරීමේ ලොකු අපහසුතාවයක් තිබුණා. ඒ නිසා තලපත් කොප්පරා කට්ටා කියන මසුන් සඳහා රුපියල් 400ක තිබුණු තීරු බද්ද වෙළඳ විශේෂ වෙළඳ බාණ්ඩ බද්ද 275ක් දක්වා අඩු කිරීමක් තමයි කෙරුණේ. ඒකත් මේ 7:22 නිවැරදි කිරීමක් කළා. එහි තිබුණු නාමික නිවැරදි කිරීමක් 10:22 ඉවරයි. 10:22 වාගේ වෙනකොට මේ රටේ වාරකන් සමය ඉවරයි. සුලභව මසුන් ලැබීමට නියමිත කාලය. ඒ නිසා ඉන් එහාට මේ සහනය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම අවසාන වශයෙන් 2340/45 7:17 ගැසට් නිවේදනය මගින් විශේෂ වෙළඳ බාණ්ඩ බද්ද මගින් 2300 විශේෂයෙන්ම මේ බඩේනගු ආනයනයට ත්‍රිපෝෂ සමාගම් දී සහනය අපි ඉවත් කරනු ලැබුවා. හේතුව ඒ වෙනකොට සියලුම බඩේනගු ආනයනයන් සඳහා අපි රුපියල් 75 රුපියල් 25 බවට පරිවර්තනය කිරීම නිසා විශේෂ සහනයක් කාටවත් දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපි ඒ රුපියල් 75 දක්වා සියල්ලටම අඩු කිරීමේ ප්‍රධානම බලාපොරොත්තුව විශේෂයෙන්ම සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යන වියදම අඩු කර දීම. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි ගරු සභාපතිතුමනි අපි මේ අද ගෙන ආපු ගැසට් වලින් බලාපොරොත්තු වුණේ. අපි අද විශේෂයෙන්ම කතා බහට ලක්වුණු කරුණක් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපි අතර යන සබඳතාවය. අද මං හිතන්නේ මේ රටේ වැඩිපුරම කතා බහ වෙන මාතෘකාව. 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වුණා. හැබැයි කිසි දවසක අපි දැක්කේ නැහැ මේ තරම් දැඩි උනන්දුවක් කතා බහක් මේ අපි සිටින ආර්ථික තත්ත්වය අනුව විය යුතුයි. මම හිතන්නේ ප්‍රශ්නයක් ඇහුවා මම දැක්කා විපක්ෂ නායකතුමා නැත්නම් කිරියල්ල මැතිතුමා විශේෂයෙන්ම ඇයි මේ වතාවේ ජාත්‍යන්තර මුල් අරමුදුලට යෑම එකකතාවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඔව් අපි මෙතෙක් කල් තිබුණාට වඩා විවෘතව මේ රටේ අපි ආර්ථික වශයෙන් වැටුණු ආගාධයත් එක්ක ඉතා විවෘතව අපේ ගමන් මාර්ගයේ අපි මේ ජාත්‍යන්තර මුල් අරමුදුල සමග ඇති කරගන්නා සියලු එකඟතාවයන් ජනතාව එක්ක කතා කරලා මේ සුවිශේෂී මේ රටේ මූල්‍ය පාලනයේ උත්තරීතර ස්වභාවයේ එකඟතාවය ඇතුව ඉදිරියට ගෙන යන්න තමයි අපිට අවශ්‍යලා තිබුණේ. ඒකත් වරදක්ද කියලා මම දන්නේ නැහැ. ඒක තමයි අවශ්‍යතාවය විනිවිදභාවය. හැමදාම අපි චෝදනා කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදුල සමග ඇති කරගන්නා දේවල් රට දන්නේ නැහැ කියලා. ඉතින් ඒක එළියට දාපුවම ඒක විවෘත කරපුවමත් ඒක ප්‍රශ්නයක් ලෙස විමසනවා නම් මම දන්නේ මේ ඇයි ඒ වාගේ මේ සියලු කාරණා දිහා එවැනි ඇහැකින් බලන්නේ කියලා. ඉතින් මේක විශේෂයෙන්ම අවුරුදු ගණනාවක අටවතාවකට අපිට ලබා ගන්න තියෙන මූල්‍යමය සහනයක් ආධාරයක් ණයක්. ඉතින් මේක මේ විවිධාකාර විදිහට සමාලෝචන මේ තුළ සිද්ධ වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. අපි සාමාන්‍ය ණය මුදලක් බැංකුවකින් ගත්තත් වාරික වශයෙන් නිවාස ණයක් ගන්න වාරික වශයෙන් දෙද්දි බැංකුව සමාලෝචනයක් කරනවා. ඇවිල්ලා බලනවා ඇති වෙච්ච ප්‍රගතිය මොකද්ද? ඊට පෙර වාරිකේ මොනවද කරලා තියෙන්නේ? ඉතින් මේක අපි සතියක් දෙකක් මේ සමාලෝචනය කල් ගියා කියන්නේ අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍යයි. අපි මේකෙන් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ගරු සභාපතිතුමනි අපි වැටුණු ආර්ථික අර්බුදයේ ගැඹුර. දැන් අපි ප්‍රති කීපකින් අපි දකිනවා අපිට සාමාන්‍ය ජනතාවට ඇඟට තේරෙනවා අපි 2022 හිටපු තැන නෙවෙයි ඊට වඩා ශක්තිමත් තැනකද ඉන්නවා. අපි අර පෝලිම් ටික නෑ, බඩු හිගේ නෑ, අසාමාන්‍ය දේශපාලන මේ අනාරක්ෂිත භාවයේ නෑ. එහෙම නැත්නම් ආර්ථිකමය දත්තවලදී වශයෙන් බැලුවත් උද්ධමනය තියෙන්නේ මොන ධනාත්මක තැනකද, සංචිත කොච්චරක් ධනාත්මක වෙලාද, ඒක මේ රටේ දැන් හැම කෙනාම දන්නවා. හැබැයි තව මේ පැති කීපෙම ගත්තත් අපි තාමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා අපි හොඳ මේ විශාල මේ ප්‍රතිසංස්කරණ වලට අපි මූණ දීලා තියෙනවා. ඒ වගේම අපි හොඳ ඔරොත්තු දීමේ ශක්තියකින් මේ රටේ ජනතාවට අපේ ප්‍රණාමය පුද කළ යුතුයි. ඕන ඉතා අසීරුවෙන් ජීවත් වෙන්න. හැබැයි රටේ උන්නතිය සඳහා උන්වගේ ඉවසීමෙන් කවුරු කෙසේ මේක හුවා දක්වන්න ගියත් ඔවුන් මේකට මූණ දෙනවා. හැබැයි මූල්‍ය අරමුදල ගැන අපි ස්ථාවර ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා. අපිට තවත් සාක්ෂාත් කරගන්න කරුණු තියෙනවා. අන්න ඒකෙන් තේරෙන්නේ අපි වැටුණු ආර්ථික අර්බුදයේ ගැඹුර. අපි එතනින් එහාට යෑමේ තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ අභියෝග රාශියකට රාජ්‍ය නායකයා මුහුණ දෙමින් තමයි මේක මේ කිසිම කාලයක් එක්ක කිසිම යුගයක් එක්ක කිසිම නායකයෙක් එක්ක මං හිතන්නේ අපිට මේ සාපේක්ෂව බලන්න පුළුවන් කියලා. මේක ඉතාම අසීරු ඉතාම මේ මෙතෙක් අත්දැකීම් නැති සුවිශේෂී තත්ත්වයක්. අපි වසර 70 අපි කරුණු කීපයක් බැලුවොත් සභාපතිතුමනි වසර 75ක තිබුණු වැරදීම් ටික අපි නිවැරදි කරගන්න යනවා කෙටි කාලයක් තුළ. ඒක මොනතරම් අපහසුද? දැන් අපි කියනවා අපි 16 වතාවක් මුල් අරමුදලට ගියා. 16 වතාවෙන් වැඩි වාර ගණනක් කීප වාරයක් කරන්න අපි මැදදි මේක නැවැත්තුවා. ඉතින් මේ වසර 75 කාලය බැලුවොත් මූල්‍ය අරමුදල වුණත් අපි දිහා බලන ඇස කෝණය වෙනස් කරගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට විපක්ෂය එක්ක බැලුවත් අපිට තාමත් කටයුතු කරන්න වෙලා තියෙන්නේ මේ අසීරු වෙලාවේ ගරු සභාපතිතුමනි සාම්ප්‍රදායික විපක්ෂයක් එක්ක. මම දොස් කියන්නේ නැහැ, සාම්ප්‍රදායික විපක්ෂයක් එක්ක. මොකද හැම රටකම විපක්ෂයන් සාම්ප්‍රදායික තත්ත්වය වෙනස් කරනවා. රටේ මහා බරපතල යුද්ධයක් වෙනකොට, රටේ විශාල ආර්ථික අර්බුදයක් වෙනකොට. හැබැයි මම දකින්නේ අපේ රටේ විපක්ෂය ඒ සාම්ප්‍රදායිකත්වයෙන් මිදුණා කියලා. දැන් අද බැලුවත් අද සෙහන් සිංහ අපේ සහෝදර අමාත්‍යතුමා ඉතා හොඳ පිළිතුරක් ලබා දුන්නා විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නෙට. දැන් මේ ප්‍රශ්නේ ගත්තොත් මේ ප්‍රශ්නේ මම ප්‍රශ්නේ දිගට යන්නේ මේ ප්‍රශ්නේ ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් ආදායම් ඉලක්ක සපුරා ගැනීම මීට වඩා දියුණු වෙන්න ඕනේ සිදු කළ යුතු තිබුණා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා කියලා කියනවා. හැබැයි තුන්වෙනි තැනට ඇවිල්ලා කියනවා රජය මේ වෙන විටත් ඌර්ජිකයන්ගෙන් ඉතා ඉහළ බදු ප්‍රමාණයක් අය කරමින් සිටි. එකතු කළාගේ මත පැන වූ බදු සහ වෙනත් බදු රැසකට ඉහළ නංවා දීම ඉහළ නංවා ගත යුතුව ඉහළ නංවා ඇත. දැන් මුලින් පටන් ගන්නවා බදු ආදායම මද කියලා. තුන්වෙනි චේසයට යනකොට කියනවා ඌර්ජිකයන්ට බරපතල. දැන් මොකද්ද මේ කියන්නේ? මේක තමයි සාම්ප්‍රදායික විපක්ෂය. මේ තියෙන ගැඹුර මේ ඔක්කොම අපි ඉන්නේ එකම ගැඹුරු ආගාධයක කියන එකවත් තේරුම් ගන්න එතුමාලාගේ තියෙන මම විශ්වාසකන් දේශපාලන දැක්මෝ ඉලක්ක ඊළඟ ඉලක්ක මේ ඉලක්කත් එක්ක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මම කිව්වේ දෙවනි අභියෝගය. ඒ වගේම අපිව පැවිලොත් සාපේක්ෂ නායකත්වය මේ යුගයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දරන අභියෝගාත්මක නායකත්වය මම විශ්වාස කරන්නේ මේ රටේ කොයිම නායකයෙකුටවත් තිබෙන්නේ නැහැ. හැම නායකයෙකුටම තමන්ගේ ප්‍රතිපත්ති තමන්ගේ පක්ෂයේ මතය දරන සුවිශාල කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ හිටියා. අපි වැළුවොත් 70 සමගි පෙරමුණ ආණ්ඩුවේ 116 මන්ත්‍රීවරු 76.8% ආණ්ඩු පාර්ශවයේ 77 140 83% ඒත් අවශ්‍ය තීරණාත්මක වෙලාවේදී මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටීම ගන්නත් නායකයා කටයුතු කරා. 89 බැලුවොත් 125 ආණ්ඩුව පැත්තේ 156 මේ මන්ත්‍රී කණ්ඩායමක් 94 105 147 2010 ආණ්ඩු පක්ෂ නායකයාට තිබුණු ශක්තිය මම කියන්නේ 107 ආණ්ඩුව පැත්තට 148 2001 109 148 2004 105 146 2010 144 169 නායකයාගේ මතේ නායකයාගේ පක්ෂයේ ඉන්න අය 2015 වෙනකොට 106 147 2020 අවසාන මේ අපි ඉන්න පාර්ලිමේන්තුව ආරම්භ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ 124ක් 155ක් මේ ආණ්ඩුවට නැත්නම් නායකයාගේ ප්‍රතිපත්ති නායකයාගේ පක්ෂය නායකයාගේ නාම යෝජනා වලින් ඉදිරිපත්. හැබැයි අද අපි බැලුවොත් ඊට වඩා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කටයුතු කරන්න වෙලා තියෙන එතුමාම පෙන්වා දෙන පරිදි එතුමාගේම පක්ෂය ඉන්නේ 3 දෙනයි මේ 225 තුළ. ඒ කියන්නේ 101.1% වෙන්නත් ඔබතුමාලත් එන්න. ඒක තමයි යුතුකම. ඔව් ඒ නිසා මේ 1.3 මේ නායකයා ඔව් මම දැක්කා ඔබතුමා කතා කරගෙන ඉන්නවා ඊයේ පෙරේදා. කලබල වෙන්න එපා. නෑ කලබල වෙන්න එපා වාඩි වෙන්න.
අපිට ලැජ්ජ බය තියෙනවා. අපි හෙට මෙහෙට හැම
ආණ්ඩුවට
තමන් නිවැරදි නම් කලබල වෙනවා. ඉතින් ගරු සභාපතිතුමනි මේ මම මේ කියන්න උත්සාහ කරේ මේ නායකත්වයේ මොනතරම් ධෛර්යමත්ද මේ තමන් මේ අපේ කණ්ඩායම උදව් කරනවා. ඒක ඉතාම වැදගත්. නමුත් සපුරාම වෙනස් මතදරු කණ්ඩායමක් සමග සපුරාම වෙනස් ප්‍රතිපත්ති මත පාර්ලිමේන්තුවට ආපු කණ්ඩායමක් සමග සපුරා වෙනස් න්‍යාය පත්‍ර තියෙන කණ්ඩායමක් සමග මේ රටේ දැවැන්තම මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන මේ නායකත්වය මේ අවුරුදු තුළ කටයුතු කරලා තියෙනවා. IMF සංවිධානයේ ප්‍රතිසංස්කරණය කරන වෙනස් වෙන සිස්ටම් එක චේන්ජ් කරන්න. හැබැයි මේක කරන්න මේ නායකයාට දැවැන්ත ධෛර්යයක් තියෙනවා මේ සුවිශේෂී කණ්ඩායම එකතු කරගෙන. මම ඒකයි අර උදාහරණ ගෙනාවේ. අනිත් හැම නායකයෙකුටම විශාල ශක්තියක් තමන්ගේ පක්ෂය තුළින් එතර තිබුණා. ඉතින් ඒ නිසා ඒකත් අපි දකින්න ඕනේ මේ අපි ආපු මේ වසරක කාලේ වෙනස තුළ තිබුණු දැවැන්ත අභියෝගයක්. අවසාන වශයෙන් අපි කතා කරන ආදායම වැඩි කර ගැනීම ගැන. මොකද ආදායම රජයේ ආදායමෙන් සභාපතිතුමනි 95%ක් බදු. දැන් අපි මේ බදු වර්ධනය කර ගැනීමේ දැවැන්ත ඉලක්කයක තියෙනවා. ඒතකොට අපිට පුළුවන් මේ අපි මේ වැසුණු ආර්ථිකයක තමයි අපි බදු වැඩි කර ගන්න යන්නේ. අපි බලන්න ආනයන සීමා රේගුවේ ප්‍රධානම බද්ද තමයි ආනයන බද්ද. හැබැයි අපි ආනයන 1,000, 2,000, 3,000 අඩු කරලා ස්ථානම් කරලා රේගුවට කියලා මෙච්චර බදු අයක මේ කියන අභියෝගයක් මම කියන්නේ. අනිත් පැත්තෙන් ඉතාම සංකෝචනය වූ ඇකිලිච්ච ආර්ථිකයක අපි දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට 2x ඉලක්කයක් දෙනවා. හැබැයි ආදායම් බද්ද දෙපාර්තමේන්තුව කොහෙන්ද මේ බද්ද අය කරන්නේ? ව්‍යාපාරිකයන්ගේ ඔවුන් උපයන ආදායමේ බදු ගෙවි හැකි ලාභයෙන් සංකෝචනය වෙච්ච ආර්ථිකයක බදු ගෙවීමේ හැකියාව වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. අන්න ඒ අභියෝගයේ උඩුගම්බලා පිහිනන්න අපි මේ ආයතන වලට ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම පීඩා ඉතාමත් පීඩාවට පත් වූ ජනතාවක් මේ රටේ නිදහස ලැබුවාට පස්සේ වැඩිම පීඩිත පීඩාවට පත් එදිනදා අවශ්‍යතා ඉෂ්ට කරගන්න බැරි ජනතාවක් සමග තමයි මේ බදු අය වෙන්නේ. සමස්ත ජනතාවගේ වක්‍රබදු සියල්ලම ඔවුන් සියල්ලගෙම අපි අය කරන්නේ. එවගේම ශ්‍රණික වෙනස් කළ
නොහැකි
විශේෂයෙන්ම මේ බදු නීති බොහෝ කල් පැනගෙන නීති අපි සුරාබදු නීතිය බැලුවොත් 1913 නීතියක් තියෙන්නේ. එවගේම බදු අපේ තියෙන ස්වයන් තීරණ බදු ක්‍රමය බදු ගෙවන්නා විසින් තමන් තීරණය කරන්නේ. ඒකත් එක්ක තමයි දිගින් දිගටම විවාද යන්නේ. ඔවුන්ට විශාල ඉඩක් අපි ලබා දීලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයත් සමග ආයතනින් ආයතනයට ආයතනින් ආයතනයට ගිහිල්ලා තමන්ගේ අයිතිය දිනා ගන්න ආරක්ෂා කරගන්න. මේවා අපිට වෙනස් කරන්න බෑ. ඒවගේම තාක්ෂණය අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතා ඉක්මනින් තාක්ෂණය වැඩි දියුණු කරගන්න. හැබැයි ඒකටත් අපිට අභියෝග තියෙනවා. දැන් මම මේ ආයතන බාරගනිද්දී මේ අපි හැමදාම කතා කරන ඒෂියාදම් දෙපාර්තමේන්තුව රැමිස් ව්‍යාපෘතිය මිලියන ඩොලර් මිලියන 10ක් නිසා නතර වෙලා තිබ්බා. ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමාට කිව්ව වහාම මේ මුදල දීලා අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ අවසාන වෙනකොට රැමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තිබිච්ච ආකල්ප බදු ගෙවීම සඳහා කෙනෙකුට ආරාධනාවක් ලැබුණාම ඔහු ඒ තමන්ගේ ගණන හදනක නෙමෙයි කරන්නේ. ඒ ගෙවන ප්‍රමාණය අඩු කරගන්න ඊට වැඩිය ගෙවලා බදු උපදේශකයෙක් ළඟට යන්න. මේක අපේ දිගින් දිගට ආපු ආකල්පයක්. ඉතින් මෙන්න මේ අභියෝග මම මේ කියන්න උත්සාහ කළේ වසර 75ක තිබුණු වැරදුණු රටාවන් සම්ප්‍රදායික විපක්ෂයක් ඒ වගේම විශාල මේ නායකයාට අවශ්‍ය විශාල ධෛර්යය ඒක තුමාට තියෙනවා. ඒ වගේම බදු ආදායම වැඩි කර ගැනීමේදී අපි මුහුණ දෙන ප්‍රායෝගික ප්‍රශ්න හැකිලුණු ආර්ථිකයක් තියෙන රටක් පීඩාවට පත් වූ ජනතාවක් සමග තමයි අපිට මේ ආදායම අය කරගන්න වෙන්නේ. හැබැයි මේ සියල්ලම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් පිළිගන්න අපි ඉතාම ශක්තිමත් ධෛර්යමත් හොඳ ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා කියලා. ඒක ඉතාම වැදගත්.
Honorable Minister, please wind up.
ඒ නිසා අපි අන්නේ ගමන යන්න අපිට ධෛර්යය තියෙනවා, නායකත්වයට ධෛර්යය තියෙනවා. ඔබතුමාගේ සියලු දෙනාගේ ශක්තිය. එතුමාගේ තමයි කිව්වේ මේක වෙනම යන ගමනක් නෙවෙයි. මේක සියලු දෙනාගේ අර සාම්ප්‍රදායිකත්ව විපක්ෂයෙන් මිදෙන්න දැන්. මිදිලා රට ගොඩ දාලා ඊට පස්සේ බෙදෙන්න. අන්නේ සඳහා ඔබතුමාලට ආරාධනා කරමින් මට වෙලාව ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.
Thank you.